ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ඔක්තෝබර් මාසේ 12වැනිදා සඳුදා දවසක තවත් සතියක ආරම්භයක් ලබන මේ මොහොතේ ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ ශ්‍රී ලංකේය පුවත්තිම සුමෝස්සේ. ඉතින් අපි ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අපි සමග සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබෝදෑසනක්.
ආයුබෝවන් බඳුර සුබෝදෑසනක්.
හොඳයි මනෝජ්, අපේ කතාබහ ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිරී යමින් පවතින COVID-19 වසංගතය සම්බන්ධයෙන් අද වන විට මේ වන විට ඔබට වාර්තා වන අලුත්ම තොරතුරු මොනවද ඒ සම්බන්ධයෙන්?
විශේෂයෙන්ම අපි පසුගිය සතියේ ආයමත් සමාජයෙන් COVID ආසාදිතයින් මතුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේදී අවධානය යොමු කළා. ඒ අනුව ගෙවුණු දින හත පුරාත් දිනෙන් දින ආසාදිතයින් හමුවීම සමග මේ වන විට අලුත් COVID පොකුර රෝගීන් 1300 සීමාව ඉක්මවා ගිය බවක් දකින්න ලැබුණා. ඉතින් මම හිතන්නේ මේ වන විට ප්‍රධාන COVID පොකුරු කීපයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ගෙවුණු කාල සමයේ අතරින් විශාලතම පොකුර ලෙස හඳුන්වන්නට පුළුවන් මේ බ්‍රැන්ඩික්ස් පොකුර දැන් ක්‍රමයෙන් තවත් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ තියෙන විශේෂත්වය තමයි මේ අසානේ වැඩ කරපු පිරිස දැන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කළ නිසා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් හමුවන්න මතුවන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ ආයෙමත් විවිධ සීමා පිළිබඳව සාකච්ඡා කරනවා. රට පූර්ණ වසා දැමීමකට සූදානම් වෙයිද, ලොක්ඩවුන් එකකට යයිද, මෙවැනි තත්ත්ව සාකච්ඡා කරමින් ඉන්න තැන බොහෝ විට වෙනදාමින් එවැනි ක්‍රියාමාර්ගයක් නොගෙන, ඒ කියන්නේ එකවරම රට වසා දමනවා වෙනුවට ආසාදිතයින් හඳුනා ගන්නා ප්‍රදේශ තුළ යම් සංචරණ සීමා පනවමින් කටයුතු කරන බවක් තමයි පේන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිතව ආසාදිතයින් හමුවීමත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳුරි නීතිය පනවලා තිබෙනවා, නිරෝධායන ඇඳුරි නීතිය. ඉතින් මේ ඇඳුරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. අද දිනේ අප සුසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. ඇඳුරි නීතිය පැනවුණු ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. දැන් අද අප සුසස් පෙළ විභාගයක් පැවැත්වෙනවා. ඒ ප්‍රදේශවලට විශේෂිත ප්‍රවාහන ක්‍රියාමාර්ග, ඇඳුරි නීති බලපත්‍රය ලෙස විභාග අයදුම් පත්‍රය පාවිච්චි කරලා ගමන් කිරීමේ හැකියාව මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. දැන් බොහෝ රටවල්වල කොවිඩ් දෙවැනි රැල්ලක් පිළිබඳව කතා කරනවා. දැන් මේ ශ්‍රී ලංකාවෙත් එවැනි තත්ත්වයකට පත් වේවිද කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් ඔබ දන්නවා පසුගිය වතාවෙත් විශේෂයෙන්ම සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ මැදිහත් වෙලා මේ සම්බන්ධතා ජාලයන් හඳුනාගෙන ඉතා හොඳින් කොවිඩ් පොකුරු පාලනය කරා මෙවරත් ඒ තත්ත්වයටම කටයුතු කරනවා අපිට දකින්න තියෙනවා. එහෙම වුණොතින් බොහෝ විට මේ පොකුරක් පාලනය කරගන්න හැකියාව ලැබේවි. ජනතාව ඇතුළේ අපේ තමයි විශාල වගකීමක් තිබෙන්නේ. ඔවුන් තොරතුරු නොසඟවා වාර්තා කිරීම, සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම, මෙවැනි දේ පිළිබඳව සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ සහ ජනමාධ්‍ය ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. යම් ප්‍රතිචාරයක් පෙනෙන්න තිබෙනවා. නමුත් ඇතැම් තැන්වල ඒ අවධානයේ ආකාරයෙන්ම තියෙනවද කියලා මේ ප්‍රශ්නකුත් තියෙනවා. විශේෂයෙන්ම යම් බිහිතියක් ගෙන දෙන තත්ත්වයක් කොරෝනා ආසාදිතයින් ඇතැම් වෙලාවට අපරාධකරුවන්සේ සලකන්න කටයුතු කරන තත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒක මම හිතන්නේ නොදැනුවත් භාවයේ මත සිද්ධ වෙන කාරණයක්. එහෙම නොවුනොතින් මේ කොවිඩ් හැටිලා සැඟ වෙන පුද්ගලයින් මේ ආසාදිත පොකුරු වල ආශ්‍රිතයන් ලෙස හඳුනාගත්තට පස්සේ ඉදිරිපත් නොවී සැඟ වෙන තත්වයක් මේ තත්ත්වයන් අවම කරගත්තොදින් යම් ආකාරයෙන් තවදුරටත් හිතවට වඩා ඉක්මනට මේ පොකුරු පාලනය කරගන්න හැකියාවක් තිබේවි කියලා යම් විශ්වාසයකුත් තියෙනවා. යම් සීමා පැනවීම් තිබෙනවා. ආගමික වතාවක් වලට, ආගමික උත්සව වලට රැස් වෙන ප්‍රමාණය සීමා කරලා තියෙන උදාහරණයක් විදිහට පසුගිය සිකුරාදා පල්ලිවල, මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් සඳහා රැස් වන පිරිස 50 දිනකට සීමා කරලා තිබුණා. දැන් ඊයේ දිනේ වන විට ආයමත් ඖෂධ ලබා ගන්නා පිරිස් වලට රෝහල් වලට පැමිණෙන්නේ නැතුව ඔවුන්ගේ නිවෙස් වලට ඖෂධ යැවීමේ කටයුතු වැනි දේට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මුල පුරලා තිබුණා. ඉතින් මෙවැනි සීමාවන් අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පමණක් පනවලා තියෙන ආකාරයක් තමයි දකින්න තියෙන්නේ මතුර.
ඔව් මනෝජ, මෙතනදි තවත් අතුරු ප්‍රශ්නයක් මතු කරන්නට කැමති. මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුලින් කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුලින් විවිධාකාරයේ මත සැරිසරන ආකාරයක් අපිට පෙනී ගියා පසුගිය සතියේ පටන්. මේ බ්‍රැන්ඩික්ස් පොකුරට, නැත්තම් මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර ආරම්භ වීමට, මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවත් එක්ක කටයුතු කරන, ගනුදෙනු කරන මේ ඉන්දියානු, නැත්තම් ඉන්දියාවෙන් ආපු පිරිසක් සම්බන්ධයක් තිබෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ආයත ගුවන් යාන තුනකින් පැමිණිලා තිබෙනවා මත්තලට. නමුත් අවසාන වතාවට පැමිණි ගුවන් යානයේ තමයි තොරතුරු නිකුත් කරලා තියෙන්නේ. ඉතිරි ගුවන් යාන දෙකේ පැමිණි පිරිස කවුද, ඔවුන්ව නිරෝධායනය කරේ මොන ස්ථානවලද, මේ කියන තොරතුරු තාමත් වසන් කොට පවතින ආකාරයක් තමයි පෙනී යන්නේ කියලා තමයි බොහෝ දෙනා චෝදනා නගන්නේ. මේ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් වාර්තා වෙනවාද?
ඔව්, එවැනි චෝදනා කීපයක් ඉදිරිපත් වෙනවා. ඔබත් කියන වගේ අවසාන ගුවන් යානයේ පැමිණි පිරිස පිළිබඳව තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ කියන කාරණයක් තියෙනවා. ඒත් එක්කම ඇතැම් දේශීය වගේම විදේශීය මාධ්‍ය කම්මලේ සේවිකාවන් උපුටා දක්වමින් විවිධ ප්‍රවෘත්ති වාර්තා කරමිනුත් ඉන්නවා. ඇතැම් සේවිකාවන් සඳහන් කරලා තිබුණා අපි දැක්කා මේ ඉන්දියාවේ සිට පැමිණි පිරිස් පිළිබඳව සහ ඉන්දියාවෙන් ඔවුන්ට ලැබුණු ඇනවුම් පිළිබඳව. කියන්නේ උපන්දක එක සේවිකාවක් කියලා තිබෙනවා, ඔවුන් මුඛ ආවරණ ඇනවුමක් මහලා ඉවර වෙද්දී ආයමත් ඉන්දියාවෙන් ලැබුණු ටීෂර්ට් ඇනවුමක් මහන්න යද්දී ඒ රෙදි ටිකක් දූවිලි සහිත ස්වභාවයක් තිබුණා, ඒ අනුව තමයි සේවිකාවන් රෙඩ් වුණේ වගේ මෙවැනි කාරණා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉන්දියාවෙන් පැමිණි විශේෂඥයින් කම්මලට ආවා කියලා ඇතැම් අය සඳහන් කරලා තියෙනවා. තවත් පිරිසක් සඳහන් කරනවා ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ ගිහිල්ලා බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ සේවකයන් පිරිසක් ඔවුන් එහෙ යම් රාජකාරී කටයුත්තක් ඉවර කරලා ඇවිල්ලා නිසි නිරෝධායන ක්‍රමවේද පාවිච්චි කරන්න නැතුව නැවත කර්මාන්ත ශාලාවට ආවා කියලා විවිධ අදහස් දක්වමින් ඉන්නවා. නමුත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ මාධ්‍යයට නිවේදනයක් ඉදිරිපත් කරලා තිබෙනවා ඔවුන් නිසි රෙගුලාසි, නිසි නිරෝධායන ක්‍රමවේද ඔස්සේ කටයුතු කරන්න කියලා ඔවුන්ගේ පාර්ශවයෙන් සඳහන් කරනවා. ඉතින් ඇතැම් තැනක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊට විරුද්ධ මතයක්, ඒ කියන්නේ ඔවුන් දන්නා ආකාරයෙන් නිසි නිරෝධායන ක්‍රමවේදය සම්පූර්ණ නොකළයි කියලා ප්‍රවෘත්ති වාර්තා වෙමින් තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. කොහොම වුණත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ සමාජයේ නෑ කියලා කියපු කොවිඩ් කොහොමද ආයමත් මිනුවන් ගොඩින් දියුල පිටියෙන් මතුනේ කියන කාරණය. මේ සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා, විවිධ මතු කිරීම් තිබෙනවා, ආයතනයේ පැත්තෙන් අදහස් දක්වමින් ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී හරියටම දැනගන්න පුළුවන් වෙයි මොකක්ද සැබෑවටම සිදුනේ කියලා. මොකද බොහෝ දෙනෙක් මේ පසුපස ගිහිල්ලා තොරතුරු හඹාගොස් සොයන්න උත්සාහ කරන්නේ. පසුගිය මාස කීපයේදී සමාජයෙන් කොරෝනා ආසාදිතින් හමු නොවීමත් එක්ක ලොකු විශ්වාසයක් තිබුණා සමාජයේ වෛරසය නෑ කියන තත්වයක්. නමුත් ආයමත් මතු වුණා. ඒ මතු වීමත් එක්ක තමයි මේ ප්‍රශ්නයකින් එක ආයමත් ඇදෙමින් ගැට ගැහෙමින් පවතින්නේ.
හොඳයි, අපි ඊළඟ අවධානය යොමුවන්නේ මේ කොරෝනා මැද්දේ ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ දූත පිරිස සම්බන්ධයෙන්. මොවුන්ගේ පැමිණීම පිළිබඳවත් මේ වන විට මහත් ආන්දෝලනයක් පවතිනවා ශ්‍රී ලංකාව තුළ. මොවුන් පැමිණියේ මොන කාරණාවටද? ඒ වගේම මොවුන්ව නිරෝධායන නීතිවලට යටත් කරේ නැද්ද? මොවුන්ව නිරෝධායනය කරේ නැද්ද? මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා මං හිතන්නේ කතාබහක් ඇති වී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ මේ පිළිබඳව රජයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. මනෝජ්, ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ?
ඔව්, දැන් මේ චීන දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්න තීරණය කිරීමත් එක්ක විපක්ෂය විවිධ කරුණු මතු කරමින් හිටියා. ඒකට හේතුව තමයි මේ පිරිස ලංකාවේ මේ වන විට තියෙන පොදු නිරෝධායන ප්‍රතිපත්තිය තුළද කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ ලංකාවට කෙනෙක් එනවා නම් දින 14ක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවය වැනි කාරණා පාර්ලිමේන්තුවේදී මතු වුණා. මේකට සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. නමුත් ඔවුන් කිව්වේ මේ දූත පිරිස යම් එකඟතාවක් මත එන්නේ, ඒ එකඟතාව තමයි ඔවුන්ගේ රටේදී PCR පරීක්ෂණ සිදු කරලා ඒ ප්‍රතිඵල අනුව ඔවුන්ට කොරෝනා ආරාධිකයන් නොවන බව ඔවුන්ව තහවුරු කරගන්නවා. ඒ රටෙන් ආයිමත් ලංකාවට ආවට පස්සේ ලංකාවේ PCR පරීක්ෂණයක් සිදු කරලා ඒනුත් ඔවුන් කොරෝනා ආසාදිත පුද්ගලයින් නොවේ කියලා තහවුරු කරගත්තයින් පස්සේ ශ්‍රී ලංකාවට ඔවුන් ඇතුල් වෙනවා. මෙවැනි එකඟතාවක් තියෙන්නේ කියලා රජයේ පාර්ශවයෙන් සඳහන් කරලා තිබුණා. කොමුණක් මේ ආන්දෝලනාත්මක කතා මැද්දේ මේ කණ්ඩායම ලංකාවට ආව චීන කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සමාජිකයෙක් සහ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන යං ජේෂි මහත්මයා ප්‍රමුඛ දූත පිරිසක් තමයි ලංකාවට පැමිණියේ. ඔවුන් අතර හුවමාරු වුණු අදහස් පිළිබඳව අවධානය යොමු කරද්දී චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බොහොම සතුටුදායක මට්ටමක පවතිනවා. මේ මිත්‍රත්වය පවත්වා ගැනීම වර්ධනය කර ගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ අවශ්‍යතාවක්. චීන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවයේ බෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කාරණය චීන දූත පිරිසේ ප්‍රධානිය සඳහන් කරලා තිබුණා. එතකොට පසුගිය 9 වෙනිදා උදේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමත් මේ පිරිස හමු වුණා. චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවල මේ වර්තමාන තත්ත්වය පිළිබඳව යම් ප්‍රසාදයක් ඇතිව මේ සංවාදය ආරම්භ කරා කියලා තමයි මේ පිළිබඳව සාකච්ඡා කරපු කාරණා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරලා තිබුණේ කිසිදු වෙනසක් නැතුව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගු කාලීන මිත්‍රයෙක් විදිහට චීනය හඳුන්වන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා සඳහන් කරපු බවක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය පරාජය කරන්න චීනයෙන් ලැබුණු සහයෝගය, යුද්ධය අවසන් වීමෙන් පස්සේ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට පැමිණීම, ලංකාවේ යටතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය මෙවැනි කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. ඒත් එක්කම මහපරිමාණ ව්‍යාපෘති, හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය මෙවැනි කාරණා එක්ක ශ්‍රී ලංකාව යම් විදිහකට ණය උගුලක චීනය හිරකරා වැනි අදහසක් ඇතැම් තැන්වල මතුවෙනවා. නමුත් එහෙම නෙවෙයි, මේ මහපරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජීවන මට්ටම වර්ධනය කරන්න ඉවහල් වෙනවා. ඒක සනාථ කරන්න තවන්ටත් අවශ්‍යයි. ඒ සඳහා අපිට උදව් කරන්න කියලා ජනාධිපතිවරයා චීන දූත පිරිසට සඳහන් කරපු බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම, ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදන සිද්ධ කර මේවා චීන වෙළඳපළට පැමිණීමට තියෙන අවස්ථා විවෘත කරන්න, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න කියලා චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න, ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා චීනවැසියන් උනන්දු කරන්න, ශ්‍රී ලංකාවේ තේවෙන් දේශයට සහභාගී වෙන්න චීනයට පුළුවන් නම් ඒක ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙවැනි යෝජනා අදහස් ඉල්ලීම් එකගතා මැද චීන දූත පිරිස ශ්‍රී ලංකාවෙන් නික්ම ගියා. රටවල් 4ක මේ සංචාරය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙද්දී එහි පළමු නවාතැන විදිහට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බව තමයි වාර්තා වෙලා තිබුණේ. වතුර
මනෝජ, අපි ඊළඟට අවධානය යොමු කරමු 20 වෙනි සංශෝධනය පිළිබඳව. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔබ දන්නවා ඊට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳව සලකා බැලුණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකවරයාට මේ වන විට දැනුම් දී හමාරයි කියලා තමයි අපිට වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් වාර්තා වන ප්‍රවෘත්ති මොනවද සහ මින් එහාට 20 වෙනි සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයා මොන වගේ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයිද කියලා අපි කතා බහ කරමු.
ඔව්, දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව මේ සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 39ක් විවිධ පාර්ශ්ව ගොනු කළා. ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් කරලා එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට ලබා දෙන බව ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව දැන් මේ වන විට විසුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වෙච්ච පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තමන්ගේ කාර්යාලයට ලැබිලා තියෙනවා කියලා කතානායක මහින්ද යාපාබේ වර්ධන මහත්මයා සඳහන් කරලා තිබුණා. ඒ අනුව අද තමන් කාර්යාලයට ගියාට පස්සේ මේ තීන්දුව විවෘත කරලා බලනවා කියලා තමයි කතානායකවරයා සඳහන් කරලා තිබුණේ. කොහොමුණත් ඔක්තෝබර් 20 වෙනිදා ආයෙමත් පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව රැස් වුණායින් පස්සේ මේ අදාළ නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා කියලා කතානායකවරයා සඳහන් කරලා තිබුණා. ඒ අනුව 20 වෙනිදා සිට 20 වෙනි සංශෝධනයට අදාළ ඉතිරි කාරණා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු මතය එහිදී පාර්ලිමේන්තුවට කතානායකවරයා ඉදිරිපත් කරයි කියලා විශ්වාස කරනවා. දැන් විපක්ෂය බොහෝ දුරට ඉල්ලුවේ 3-2 ජනතා නියෝජිත කැමැත්තකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා වගේම ඊට ජනමත විචාරණයක අවශ්‍යතාවයකුත් තිබෙන බව සඳහන් කරමින් තමයි පෙත්සම් ගොනු කරලා තිබුණේ. අපි බලමු, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු බඩුල්ලක් මේ පෙත්සම් විභාග කරේ. ඔවුන්ගේ අවසන් නිර්දේශය කුමක් වේවිද කියලා අපි බලමු. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙයිද ජනමත විචාරණයකට අපි ආයුතුයි කියලා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඇති වෙයිද? ඇතැම් කාරණාවලට ජනමත විචාරණයකට යන්න වෙයිද? මෙවැනි කාරණා අපි විමසා බලමු. ආණ්ඩුව බොහෝ විට සඳහන් කළේ ජනමත විචාරණයකට තුඩු දෙන කාරණාවලට අත තියන්නේ නැතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත හැකි ආකාරයට විශ්ව සංශෝධන අරගෙනනවා කියලා තමයි ආණ්ඩුවේ ස්ථාවරය වෙලා තිබුණේ. ඉතින් බලමු ඒ ආකාරයෙන් මේ ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් වේවිද ස්ථාධිකරණයේ
මනෝජ, විස්ස පිළිබඳව තවමත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් පවතිනවා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු සමහර අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් තවමත් දැඩි විරෝධය පාමින් පසුවනවා. ඒ අතරතුරේදී වාසුදේව නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිද්ධ කළා පසුගියද. අපි ඒ වෙත දැන් යොමු වෙමු.
18 කොටස ආපහු ගේන්න හදා. ඒකටත් අපි එදා විරුද්ධ වුණා. දැන් ඊයේත් මගේ අදහස් කිව්වා. මගේ අදහස මොකද්ද කියලා මේ වගේ. මේකේ තියෙන නරකම දේ වැඩට බාධා කරන ස්වාධීන කොමිෂන් සහ ව්‍යවස්ථා මණ්ඩලය. ඒ දෙක නම් අයින් කිරීම අත්‍යවශ්‍යයි. ඒකට මම එකඟයි. ද්විත්ව පුරවැසිභාවයේ නම් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක කිසිසේත්ම වැඩ කිරීමට බාධාවක් වීමේ ප්‍රශ්නයක් ඇති කාරණයක් නෙමෙයි.
ඔමනෝජ, අපි කැමති දැනගන්නට මේ වන විට 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශේෂයෙන් ප්‍රධාන අමාත්‍යවරු සහ ප්‍රධාන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ විපක්ෂ අදහස් සම්බන්ධයෙන්.
විපක්ෂය තමන්ගේ අදහස් මේ වන විට ඍජුව ඉදිරිපත් කරමින් ඉන්නවා. 20 ඇතැම් කාරණා පිළිබඳව ඔවුන් එකඟ නොවනවා කියන බව සඳහන් කරමින්, විශේෂයෙන් සමගි ජන බලවේගය, ඔය ද්විත්ව පුරවැසි භාවය, ජනාධිපති දුරකාලය, මෙවැනි කාරණා 19 තිබුණු යහපත් දේහකේට ගෙනහැර දක්වනවා. ආණ්ඩුවත් ජනාධිපතිවරයාගේ දුරකාලය වාර ගණන, මෙවැනි කාරණා 19 සංශෝධනයේ තියෙන සාධනීය කරුණු වෙනස් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් පාර්ශවම මේ විශ්ව වෙන සංශෝධන අඩංගු තවත් කාරණා පිළිබඳව තමන්ගේ විරෝධය ඍජුව දක්වමින් ඉන්නවා. උදාහරණයක් විදිහට ජාතික නිදහස් පෙරමුණ එකඟ නොවන කාරණා තුනක් ඇතුළත් කරලා විශේෂ ලිපියක් මගින් මේ පිළිබඳව රජය දැනුවත් කරන්න කටයුතු කරා. ඔවුන්ගේ ඇතැම් තැන්වලට තියෙන එකඟ නොවන බව පිළිබඳව දැන් විජේදාස රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හෘද සාක්ෂියට එකඟව 20ට එකඟ වෙන්නේ කොහොමද කියලා ඔහු අසමින් ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති ධුරයට පත්වන්නම හේතු වුණේ 19 සංශෝධනයකට. හේතුව තමයි ජනාධිපති අපේක්ෂකත්වයට පුද්ගලයෙකුට ඉල්ලන්න පුළුවන් වාර ගණන දෙකකට සීමා නොකරනම් ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට ජනාධිපති වනට ඉල්ලන්නවත් බැරි වෙනවා වගේ අදහසක් ඔහු ඒදිත් සඳහන් කරලා තිබුණා. ඉතින් පසුගිය සතිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙච්ච වෙලාවේදී එහිදී ආචාර්ය සරත් වීරසේකර පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා මේ 20 කියන්නේ මොකක්ද, 20 අඩංගු කාරණා මොනවද, ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා, ඇතැම් අය 20 එකඟ වෙන්න එපා කියලා කියනවා, මොකක්ද මේ 20 කියලා විමසලා තිබුණා. ඒවි සඳහන් කරලා තිබුණේ මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම නැත්නම් ආණ්ඩුවේ මැතිවරුන් දැනුවත් කරන්න කටයුතු කරනවා කියලා. කොහොම වුණත් දැන් ආණ්ඩුවට හැමුණොතින් අවම වශයෙන් 20 සම්මත කරගන්න දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන විදිහට ඔහුත් 20ට එකඟ නැත්නම් ඔහු ඡන්දය ලබා නොදුන්නොත් ඔහු එහෙම කියලා නෑ ලබා දෙන්නේ නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ මොකද්ද කියලා බලන්න ඕන කියලා තමයි ඔහු කියලා තිබුණේ. ඇතැම් වෙලාවට ඊට එකඟ නොවි විජේදාස රාජපක්ෂ මැතිතුමා 20ට එරෙහි ඒ කියන්නේ පක්ෂව ඡන්දය ලබා නොදුන්නොත් දැන් ආණ්ඩුවට සම්බන්ධිත පුද්ගලයනුත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය තියෙනවා කියලා කිව්වට කථානායකවරයා මෙහි මොතේ ස්වාධීනයි. එතකොට විජේදාස රාජපක්ෂ මැතිතුමත් එකඟ නොවුනොත් අඩුතරමේ 148 මන්ත්‍රීවරුන් සංඛ්‍යාව එතකොට තව දෙකක් අවම හොයාගන්නේ කොහොමද කියලා සාකච්ඡා වෙනවා. ඒ අතරේ ආණ්ඩුවට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් 5 සහාය හම්බ වෙනවා කියලා යම් කතාබහක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ඒ අයගේ සහයෝගය ලබා ගනී කියලා විශ්වාස කරනවායි කියලා සඳහන් වෙනවා. ඉතින් මෙහෙම නොවෙතින් තවදුරටත් පාර්ලිමේන්තුවේ 120 අඩුම තරමේ 20 සඳහාවක් ඔලුගිඩු මාරුවක් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවද කියන සංවාදයක් ඇති වෙලා තියෙනවා. අපි බලමු දැන් කාර්ක සභා අවස්ථාවේදී මේ තියෙන 20ට යම් සංශෝධන තියෙනවා නම් එකඟ වෙලා තියෙනවා ඉදිරිපත් කරන්න. ඒවා හැමෝටම පිළිගන්න පුළුවන් කාරණා වුණොතින් පාර්ලිමේන්තු 150ක් එහෙම නැත්නම් 3-2 ලබා ගන්න හැකි වේවි. එහෙම නොවුනොත් තවදුරටත් එක්කෝ මේ 3-2 පාර්ලිමේන්තු ඇතුළේ නොලැබී ආවේ නැත්නම් විපක්ෂයෙන් පිරිස සම්බන්ධ කරගෙන ඊට අදාළ කටයුතු සම්පාදනය කරાવી.
ඔව් ඒ අතරතුරේදී සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 20 වෙනි ආණ්ඩු ක්‍රම වෙස්සා සංශෝධනය පිළිබඳව සමග ජනබල වේගයේ ස්ථාවරය මෙන්න මේ ආකාරයට තමයි ප්‍රකාශ කළේ.
සමග ජනබල වේගය නම් අපි කෙලින්ම 20 වෙනි සංශෝධනයට විරුද්ධයි කියන එක ප්‍රකාශ කළා. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා. දැන් අපිට පේනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපිය, ඒ වගේම විමල් වීරවංශ මහතාගේ ලිපිය මම දැක්කා. තවත් මැති ඇමතුරු ගණනාවක් මේ පිළිබඳ අදහස් දක්වලා තිබුණා. දැන් විමල් වීරවංශ මහතා සහ විජේදාස මහතාගේ ලිපි දෙකෙන් පෙන්වලා දෙන කාරණා දිහා බලපුවම අපි කියන කාරණා සම්බන්ධෙනුත් එකඟතාවයක් තිබෙනවා. මොකක්ද? ඒක තමයි 20 වෙනි සංශෝධනයේ ගෙන එන්නේ පුජ්‍යලයන් කීප දෙනෙක්ගේ උවමනාව සම්පූර්ණ කිරීම සඳහායි.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන සතියේ ශ්‍රී ලංකේ පුවත්විමසුමත් සමගයි. ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් සහ වැදගත්තොරතුරු එකට සම්පින්දනය කරලා ගෙනෙන මිනිත්තු කිහිපය. අපි සමග සම්බන්ධ වෙලා සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඊළඟ අවධානය යොමු කරමු පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ඒ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන්. පසුගිය සතියේදී ඒ කොමිසමෙන් වාර්තා වෙච්ච අලුත්ම තොරතුරු මොනවද?
ඔබතර පසුගිය සතියේ පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නු පුද්ගලයන් කීප දෙනෙකු මතුකර කාරණා පිළිබඳව විශේෂ අවධානයක් තිබුණා. ඒ තමයි SPF, එම නැත්නම් පොලිස් විශේෂ බලකාය අලගෙනද හරි විදිහට කටයුතු කරපු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් ගේ ප්‍රකාශය, ඒත් එක්කම හිටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රකාශය, ඒත් එක්කම මහේෂ් සේනනායක හිටපු හමුදාපතිවරයාගේ ප්‍රකාශය සහ පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා ලබා දුන්නු සාක්ෂි ප්‍රකාශ. මේ පිළිබඳව අවධානය යොමු කරද්දී පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා පාස්කුදා එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට කලින් එවකට රාජ්‍ය නායකයා වෙච්චි මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියා කියලා තමන් කිසි ලෙසකින්වත් විශ්වාස කරන්නේ නැහැ කියලා හිටපු පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා නිලන්ත ජයවර්ධන මහත්මයා මෙම තොරතුරු පමණක් දැනුවත් කරේ නැහැ කියලා තමන් පිළිගන්නේ නැහැ කියලා හිටපු පොලිස්පතිවරයා සඳහන් කරලා තිබුණා. මේ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසලා තිබුණා රාජ්‍ය බුද්ධි සේවයේ සහ හමුදා බුද්ධි සේවයේ අන්තවාදයේ සහ සහරන් නැෂිම්ගේ ක්‍රියාකාරකම් ගැන දිගින් දිගටම එකම දේ දැනුවත් කරලා තිබියදී නිද්‍රාශීලීව හිටියේයිද කියන කාරණය. එතකොට ඒකට උත්තර ලබා දෙමින් ඉඩෝ පොලිස් ප්‍රතිවරයා කියලා තිබුණා මට ජාතික ආරක්ෂක කවුන්සිලේ තහනම් කරලා තිබුණේ කපිල වෛද්‍යරත්න මහත්මයා වෙනත් නිලධාරියෙක් එවන්නද ආපුවාමත් අවශ්‍ය වුණොත් කියන්නම් කියලා කිව්වා. දේශපාලන පරිසරය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුව තුළම ගැටීම් මේ සිදුවීම් වලට ප්‍රබලව බලපෑවා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඍජුවම රාජ්‍ය නායකයා සමග සම්බන්ධ වෙලා හිටියා. මම කතා කරේ නැති වුණාට, කිසිම දෙයක් නොකියුවට සමහර විට මේ කාරණා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලබා දෙන්නේ නැති කියලා ඔහු සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම සාගර රත්නායක හිටපු නීති හා සාමය පිළිබඳව ඇමතිවරයා ඔහු කියලා තිබුණා තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අසුණා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකසරුවන් නිදහස් කරන්න තමන්ට බලපෑම් කිරීම නිසා කියලා. තමන් අදාළ අමාත්‍ය ධුරේ දරන කාර්යාලයේ පොලිසිය විසින් විවිධ දේශපාලන සම්බන්ධතා තියෙන නඩු ප්‍රමාණයක් විමර්ශනය කරමින් සිටියා. මේ නඩු සම්බන්ධයෙන් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම කැඳවලා තිබුණා කියලා මේ කොමිසම හමුවේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරීවරයා ඊටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහත්මයා සඳහන් කරලා තිබුණා ත්‍රස්තවාදී මැඩ පවත්වන්න ස්ථාපිත කරපු විශේෂ කාර්ය බලකායට 2017 වසරේදී විශේෂ ගැසට් පත්‍රයකින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම්, මේ වගේම නීති විරෝධී පස් කැපීම්, ගල්වැලි ප්‍රවාහනය කිරීම ඇතුළු සෙවීමේ රාජකාරී රැසක් එක්කලා ඉතින් ඒ හින්දා එවැනි රාජකාරී වලට ප්‍රමුඛත්වයක් ලබා දීපු නිසා නැගෙනහිර හිසෝසෝමින් තිබුණු ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳව අවධානය කරන්න හැකියුනේ නැහැ කියලා ලතීෆ් මහත්මයා සඳහන් කරලා තිබුණා. මීට කලින් ඔහුගෙන් සාක්ෂි විමසීම අවසන් වෙච්ච වෙලාවේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළා ඔහු සාක්ෂි ලබා දුන්න ආකාරය පිළිබඳ සලකල බලලා කොමිසමේ සභාපනතේ 16 වෙනි වගන්ති යටතේ නොටිස් නිකුත් කරනවා කියලා. ඒ අනුව මින් ඉදිරියට ඔහුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේ නීතිඥවරයෙකු සමග කොමිසම හමුවේ පෙනී සිටින්න කියලා ජනාධිපති කොමිසම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වලා තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණා පෞගිය 2017 ජූලි මාසයෙන් පස්සේ වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළා කියලා. අනතුරුව රාජ්‍ය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කොමිසමට පෙන්වලා දුන්නේ මේ කිසිදු වාර්තාවක 2017 මාර්තු 10 වෙනිදා කාර්තන් කුඩි අලියාර් මන්සන්දී ගැටුම සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ. සහරන් හෂිම් සම්බන්ධව දාල ගැටුමෙන් පස්සේ මේ වාර්තා කොමිසමට ඉදිරිපත් කරේ නැත්තේ ඇයි කියලා විමසා සිටියා. ඊට විශේෂ හේතුවක් තිබුණ නැහැ. Taman අපේක්ෂා කළේ 2019 වෙනි පස්සේ වාර්තා පමණක් ඉදිරිපත් කරන ලෙසට කරපු ඉල්ලීමක් නිසා කියන කාරණය ඔහු මේ කොමිසම හමුවේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා විශේෂ කාරණා කිහිපයක් මතු කළා. ඔහු කියලා තිබුණා Taman 2010 අවුරුද්දේ ඉඳලා හිටියේ ඩුබායි වල. ඒ නිසා ලිබියාව ඇතුළු මැද පෙරදිග සිද්ධීන් ගැන Tamanට යම් දැනුවත් භාවයක් හිටියා. Taman දැනගෙන හිටියා කවදා හරි ජාත්‍යන්තරව පැවතුණු මේ ත්‍රස්තවාදී අවදානමට ලංකාවටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. Taman යුද හමුදාපති වුණාම දැනගත්තා IAS සිටියේ මේ කොටසක් විදිහට ඔවුන් ලංකාව නම් කරලා තිබුණා කියලා. ඒ අනුව බලද්දී ලංකාවට බලපෑමක් තිබෙන නිසා එවැනි අන්තවාදී මතධර්ම සංවිධාන ලංකාවේ තිබෙන බව Taman 2015ට කලින්ම දැනගෙන හිටියා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. රාජ්‍ය අධිනීතිඥවරයා ඉදිරි ප්‍රශ්න කර සිටියේ Taman මේ වෙනකොට සාරාණ හෂිම් සහ ජාතික තවුච්ච මත සංවිධානය ගැන දැනගෙන හිටියද කියලා. ඔහු කිව්වේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය Tamanව ඒ පිළිබඳව දැනුවත් කිරීම කරලා තිබුණා. සාරාණ ගැන දැනගත්තේ යාපනයේ ආඥාපති වෙලා ඉන්නකොට මාවනැල්ල බුදු පිළිමයට හානි කිරීම, වනාත විල්ලෝ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම වගේ සිද්ධීන් වලට සාරාණ හෂිම් සම්බන්ධ බව පාස්ක ප්‍රහාරයට කලින් වසර කිහිපයක ඉඳලම යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේදී ආරක්ෂක කවුන්සිලයේදී වගේම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී කරුණු දක්වලා තිබුණා. ඒ වගේම සාරාණ හෂිම්ට බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා යන්න හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සහෝදරයෙකු උපකාර කරලා තිබුණු බවට යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් ගැනත් Taman ජාතික බුද්ධි ප්‍රධානියව දැනුවත් කරලා තිබුණා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් තියෙන ආයතන ඒක ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වුණා කියලා සඳහන් කරලා තිබුණා. රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි සේවයේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී තරගයක් තිබුණද කියලා විමසීමක් කරලා තිබුණා. එහිදී හිටපු හමුදා ප්‍රතිවරයා කියලා තිබුණේ ඒක ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක මම අපේ රාජ්‍ය බුද්ධි අංශයේ සහ යුද හමුදා බුද්ධි අංශය අතර දැක්කා. මම හිතන විදිහට ඒ තරගයේ සහ නිසි පරිදි තොරතුරු හොමාරු කර නොගැනීම තමයි මේකට හේතුනේ කියලා මහේෂ් සේනානායක හිටපු හමුදා ප්‍රතිවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශය සමග ප්‍රශ්න ඇති වුණා. CID එක සහ TID එක තමයි එහෙම ගැටලු ඇති කළ විශේෂ ආයතන. CID එක ගැන උදාහරණයක් ඔහු හිටපු හමුදාපතිවරයා කියලා තිබුණා. වනාත විල්ලේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පස්සේ එහි පරීක්ෂණ වලට මැදිහත් වෙන්න ඔවුන් අපේ යුද හමුදාවට අවස්ථාව දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මම හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ කියලා හිටපු හමුදාපතිවරයා සඳහන් කරලා තිබුණා. ඒ ආදී වශයෙන් ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව ඔහු විවිධ අදහස් දක්වලා තිබුණා. ඒ අතරින් තව එකක් මතු කරන්න පුළුවන්. යුද හමුදා බුද්ධි අංශ මේ ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන දිගින් දිගටම ආවේක්ෂණ රාජකාරී කළා. අපි ළඟ බොහෝ තොරතුරු තිබුණා. ප්‍රහාරෙන් දින දෙකක් තුනක් ගත වෙද්දී ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක සමදතා පවත්වපු 35 දිනක් විතර අත්අඩංගුවට ගන්න බුද්ධි තොරතුරු සැපේ යුද හමුදා බුද්ධි අංශ දෙහිවල ට්‍රොපිකල් ඉන්නවන්හලේ මරාගෙන බැරෙන බෝම්බේ පුපුරවපු ජමීල් ගැන අපි මුල ඉඳලම ආවේශන රාජකාරිය සිද්ධ කළා. නමුත් අපේ පරීක්ෂණ යම් සීමාවකදී නැවතුණා. මොකද අනිත් පැතිකඩවල් ගැන පරීක්ෂණ කළේ වෙනත් ආයතන. මෙතන ලොකුම ප්‍රශ්නේ තමයි බුද්ධි තොරතුරු බෙදාගත්තේ නැති එක. අපි අමාත්‍යංශ දෙකක වැඩ කළේ. නමුත් හමුදාවයි පොලිසියයි එකිනෙක අතර ප්‍රශ්න තිබුණේ නැහැ. දේශපාලන බලපෑම මත තමයි මේ බෙදීම ඇති වෙලා තිබුණේ කියලා හිටපු හමුදා ප්‍රතිතුමා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබුණා වදුර.
අද දවසේ අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන්. රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අතරතුරේදී ඊයේ දවසේදී අපිට ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මනෝජ් නීතිපතිවරයා නැවතත් ඒ හා සම්බන්ධ සියලුම ලිපිගනු සියලුම නීති ලිපිගනු කැඳවා තිබෙන ආකාරයක් මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමු අවසාන වශයෙන්.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන්ව නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු එක අද දවසේ Taman හමුවේ පෙනී ඉන්න කියලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාට හැඳින්වීම උත්තර තිබෙනවා. ඒත් එක්කම මේ පාස්කු ප්‍රහාරය ගැන අත්අඩංගුවට අරගෙන හිටපු මේ රියාජ් බදියුදීන් අපමත මුදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් බහර දීලා තිබුණා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙක් මේකට අත්සන් කරලා තිබුණා රියාජ් බදියුද්දීන් නැවත අත්අඩංගුවට ගන්න කියලා තමයි මේ ලිපියෙන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සාක්‍රා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කරලා තිබුණේ ඉතින් සමහර තැන්වල සාකච්ඡා වෙනවා රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාව නැවත ආණ්ඩුවට එක් කරගැනීමේ සූදානමක් මත තමයි රියාජ් බදියුද්දීන් නිදහස් කරේ කියලා ඉතින් මේ චෝදනා ගැනත් ආණ්ඩුව ප්‍රතිචාර දක්වනවා ඒකට හේතුව විදිහට වුන් කියන්නේ කිසිසේත්ම රිෂාඩ් බදියුද්දීන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එක් කරගට යුතු නැහැ ජනතාව මැතිවරණයෙන්ම තුනෙන් දෙකක පමණ බලයක් ආණ්ඩුවට ලබා දීලා තියෙන අවස්ථාවකට අවුරුද්දටත් මේ අන්තවාදී කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වුවා කියලා චෝදනා තියෙන කණ්ඩායම් ආණ්ඩුවට එක් කරගැනීමේ අවශ්‍යතාවක් නැහැ කියලා තමයි ආණ්ඩුවේ දැන් පාර්ශ්ව කියන්නේ නමුත් විශ්වවිද්‍යාල සංශෝධනයට සහාය ලබා දීම සහ අපි දකිනවා මේ ඇතැම් මේ සුළු දේශපාලන පක්ෂ ගොඩක් වෙලාවට බලයේ තියෙන කණ්ඩායම් සමග දිගින් දිගටම බලේ හුවමාරු කරගෙනමින් කටයුතු කරනවා මේ ආණ්ඩුවත් එක්කත් එහෙම ගරු දෙරියෝගට යාවි කියලා විශ්වාසයක් ආණ්ඩු පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන්ට තියෙන බවක් පේන්න තියෙනවා ඒ මත තමයි මෙවැනි මත ක්‍රීම් ආයමත් සිද්ධ කරන්නේ ඔබ කිව්වාගේ නීතිපතිවරයාත් අද දවසේ මේ රියාජ් බදියුද්දීන් නිදහස් කිරීමට අදාළ ලිපිගොනු සමග තමන් හමුවේ පෙනී ඉන්න කියලා නියෝග කරලා තිබුණා.
මේ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලිය ගෙන සතිය ශ්‍රී ලංකාවේ පුවත්තිමසුම නිවාවර පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතිය සඳුදානවත හමුවෙමු ගිවිගෙන සතිය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් සහ පැතක තොරතුරු සමගින් ශ්‍රී ලංකාවේ පුවත්තිමසුමෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් බොහොම ස්තුතියි මදුර.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS සිංහල Facebook page follow කරන්න.